Questions for oral answers. Question number one, Honorable Dr. M.L.A.M. Hizbullah, to ask the Minister of Buddhasasana, Religious and Cultural Affairs.
I'm asking, sir.
Karu Niyojaka Kathanayakathumani, Mama Pilithuru Denawa. Prashna Anka 1 A, Romilakkan Anka 1. Bimasala Thibenne Puhunuwak Pilibandawa. Arabi Pasel Vela, Ebandu Puhunu Madhyasthanayak Nometa, Romilakkan Anka 2, Vidhimat Puhunu Madhyasthanayak Nometi Uwada, Arabi Viduhal Vela Seveya Karunu Labana Guru Mandalaya Sandaha, Muslim Agamika Ha Sanskruti Katayutu Departamentuwa Magin, Varshika Vividha Puhunu Wedasatahan Sangvidhanaya Karala Kriyatmaka Karanawa, Vartamane Arabi Viduhal Sandaha Nava Vishayamalawak Sansodhanaya Vimin Pavatina Athara, එය අනුමත වීමෙන් පසුව මෙම පුහුණුව ක්‍රමානුකූලව අධ්‍යාපන රාමුවට ඒකාබද්ධ කර ගැනීමට සැලසුම් කරලා තිබෙනවා. ඔබතුමාට අපි මීට කලිනුත් දැනුම් දුන්නා මේ විශ්වමාලාව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දැන් තිබෙන්නේ අවසන් කොටසේ. අපි බොහොම ආදරෙන් පිළිගන්නවා සභාගර්භයේ රැඳිලා ඉන්නවා මුස්ලිම් පාසල් නියෝජනය කරන දූ දරුවන් වෙන්නට ඕන. ප්‍රශංක ආ රෝමිලක්කං අංක 1 පුහුණු මධ්‍යස්ථානයක් නොමැත. Romilakkan Anka 2 Vidhimat Puhunu Madhyasthana Nometi Uwada Adala Imamwaru Igenuma Labu Arabi Viduhal Walin Awashya Puhunuwa Laba Dimen Pasuwa Imam Yana Bhumikawa Sandaha Arabi Viduhal Ha Palli Walata Own Yodawana Labana Bævin Yam Puhunuwak Denatamat Labemin Tiyana Bawa Tamai Ape Adahasa E Wagema Prashna Anka A Nava Vishayamalawak Handunwa Dimat Samagama අනාගතයේ අරාබි විදුහල්වල අධ්‍යාපන ක්ෂේත්‍රය වැඩි දියුණු කරමින් ගුරුවරුන්ට වඩාත් ගුණාත්මක පුහුණුවක් ලබා දීම තමයි අපේ අරමුණ වෙන්නේ. එෙහිදී දැනට සිදු කරනු ලබන වාර්ෂික පුහුණු වැඩසටහන් වලට අමතරව පුහුණු මධ්‍යස්ථානයක් සකස් කර ගැනීම ගැන මගේ විශේෂ අවධානය යොමු වෙනවා. දැනට මේ පුහුණු මධ්‍යස්ථානය නැහැ. මෙතෙක් කල අය කිසිම අයවැයකින් එබඳු පුහුණු මධ්‍යස්ථානයකට ප්‍රතිපාදන වෙන් වෙලත් නැහැ. එය කරන්න බලාපොරොත්තු වෙනවා. Awasan kota sir, adala nove.
Okay sir, thank you.
Question for oral answers, question number two, Honorable Professor Sena Nanayakkara, to ask the Minister of, once again, Minister of Buddhasasana, Religious and Cultural Affairs.
Aruniyajya Kathanayakathumani, Mamahano.
Garuniyajya Kathanayakathumani, Mama Pilithuru Denawa. කර්මන්තිතුමාගේ ප්‍රශ්නයට ප්‍රශ්න අංක ආ රෝමිලක්කන් අංක 1 එකෙන් අහන්නේ ශ්‍රී ලංකාවේ මේ වෙන විට තිබෙන සංස්කෘතික මධ්‍යස්ථාන සංඛ්‍යාව පිළිබඳව සංස්කෘතික මධ්‍යස්ථාන සංඛ්‍යාව 220ක් රෝමිලක්කන් අංක 2 එතනින් විමසන්නේ මේවායේ ප්‍රධාන කාර්යභාරය පිළිබඳව මෙන්න මේ ආකාරයෙන් තමයි ඒ කාර්යභාරය ප්‍රමාණය සඳහන් වෙන්නේ නොමිලේ කලා සංස්කෘතික ශාස්ත්‍රයට අදාළ කුසලතා සංවර්ධන වැඩසටහන් පවත්වාගෙන යාම නිදර්ශනයකට උඩරට නර්තන පහතරට රට නර්තන සබරගමු ඒ වගේම ජනහා නව නිර්මාණ නර්තන පෙරදිග සංගීතය චිත්‍ර පූර්ව ළමාවිය සංවර්ධනය කර්ණාටක සංගීතය සහ භරත නාට්‍යම් වගේ වැඩසටහන් තමයි ඒ අටතර ගෙනෙන්නේ සහනදායී අය කිරීම මත වෙනත් විෂයන්ට අදාළ කුසලතා සංවර්ධන වැඩසටහන් පැවැත්වීම මේ දෙවෙනි කාර්යභාරය උදාහරණයක් හැටියට දෙමළ ඉංග්‍රීසි භාෂා ඒ වගේම ආත්ම ආරක්ෂක සටන් කලා වගේ පුහුණු පාඨමාලා පවත්වන එක යටතට ගෙනෙනවා ප්‍රදේශය තුල අවශ්‍ය සංස්කෘතික සේවාවන් සැපයීම තවත් සේවයක් වෙස් නර්තන කණ්ඩායම් ඇතුළු නැටුම් කණ්ඩායම් අවශ්‍ය පරිදි සැපයීම නර්තන ඇඳුම් කුලියට දීම ශාලා පහසුකම් ලබා දීම වගේ ඒවා මේ යටතට ගෙනෙනවා ඒ වගේම නොමිලේ පුස්තකාල පහසුකම් සැපයීම සංස්කෘතික වැඩසටහන් සංවිධානය කිරීම දැන් උදාහරණයක් හැටියට ගන්න පුළුවන් විශේෂිත දින අනුස්මරණය කරමින් වැඩසටහන් කරනකොට සංස්කෘතික මධ්‍යස්ථාන වලින් මේ සේවය සැපයෙනවා පිට අමතරව රසවින්දන වැඩසටහන් පැවැත්වීම නාට්‍ය වැඩමුළු පැවැත්වීම කෝලම් නෘති නාඩගම් වැනි සංස්කෘතිකාංග අදාළ උත්සවල විදියට පවත්වාගෙන යාම කොහොමකංකාරී වැනි ශාන්ති කර්ම අවස්ථාව මත පැවැත්වීම ජාතික තලයේ සංස්කෘතික සංදර්ශන සඳහා ප්‍රදේශවල දරුවන්ට අවස්ථාව උදා කිරීම නිදසුනක් හැටියට ගත්තොත් නිදහස් උළෙල ජාතික වෙසක් උළෙල වගේ තැන්වලට ඊළඟට රෝමිලක්කන් අංක 3 4 5 කියන ප්‍රශ්න තුනෙන්ම විමසන්නේ පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව යටතේ තියෙන කලායතන ගැන. ඒක පළාත් සභාවලට අදාළ ප්‍රශ්නයක් නිසා මගේ පිළිතුරට මම ඇතුළත් කරගත්තේ නැහැ. ඊළඟට ප්‍රශ්නාංක ආ රෝමිලක්කං අංක 1 සහ 2 යටතේ විමසනවා 2024 වර්ෂයේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් පවත්වන සාහිත්‍ය උළෙල සම්බන්ධ තොරතුරු පිළිතුර මෙන්න මෙහෙමයි. 2024 වර්ෂයේදී පවත්වන ලද ජාතික සාහිත්‍ය තරඟාවලියට අදාළ ප්‍රාදේශීය මට්ටමේ තරඟ වෙනුවෙන් එක් එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් සඳහා රුපියල් 20,000 බැගින් එබඳු ප්‍රාදේශීය ලේකම් කාර්යාල 337ක් සඳහා රුපියල් මිලියන 6.74 මුදලක් වැය බර හැටියට රජය දරලා තිබෙනවා. ඊළඟට රෝමිලක්කං අංග තුනෙන් විමසන්නේ මේ මුදල ප්‍රමාණවත්ද කියලා. ඇත්තටම අපේ නිරීක්ෂණය තමයි අමාත්‍යංශයේ කාලයක සිට තිබෙන එක අතකට මේක මැසිවිල්ලක්. මේ මුදල කිසිසේත්ම මුළු ලංකාවෙම තිබෙන මෙබඳු ආයතනවලට ප්‍රමාණවත් නොවන බව. රෝමිලක්කං අංක 4 අවසන් ප්‍රශ්නයෙන් විමසන්නේ මේ වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග මේ සභාවට දන්වනවද කියන එක. මගේ පිළිතුර තමයි මේ මුදල ප්‍රමාණවත් නැහැ තමයි. නමුත් අදාළ කාර්ය වෙනුවෙන් වාර්ෂිකව මහා භාණ්ඩාගාරය විසින් වෙන් කරනු ලබන මුල්‍ය ප්‍රතිපාදන සීමාවන් යටතේ එක් එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා වෙන් කළ හැකි උපරිම මුදල ලබා දෙන්න මහන්සි වෙනවා. මේ අවුරුද්දේ අපි විශ්වාස කරනවා ජම් පියවරක් ඉදිරියට තියන්න පුළුවන් වෙයි කියලා. අපේ අමාත්‍යංශය සඳහා පසුගිය වසරට වඩා රුපියල් බිලියන 3.5ක විශාල වැය ශීර්ෂයක් වෙන් වෙලා තිබෙනවා. ඒ යටතේ සංස්කෘතික මධ්‍යස්ථාන දියුණු කිරීම සඳහා මා බලාපොරොත්තු වෙනවා වැඩි අවධානයක් ප්‍රතිපාදන වලින් වෙන් කරන්න.
ස්තුතියි ගරු ඇමතිතුමනි. ඔබතුමාගේ විස්තරාත්මක පිළිතුර සම්බන්ධයෙන් මගේ සතුට සහ ස්තුතිය මේ වෙලාවේ ප්‍රකාශ කළ යුතුයි. සමහර විට සාහිත්‍යවේදියෙක් වගේම විශිෂ්ට රසිකයෙක් නිසා ඔබේ සංවේදී පිළිතුරු ප්‍රමාණවත් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම රටක සංස්කෘතික පරිසරය වර්ධනය කිරීම ඒ රටේ සමාජාර්ථික දේශපාලනික වගේම වෙනත් සකලවිධ සියලු ක්ෂේත්‍රයන්හි අභිවර්ධනයක් කියන එක අපි විශ්වාස කරනවා. ඒ නිසාම මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුලේ ඉතාමත්ම වැදගත් සංඥාවක් අපිට දකින්නට ලැබුණා. බහුකාර්ය සංස්කෘතික කේන්ද්‍රය කියන නාම මාත්‍රික සංඥාවක්. මේ අද පවතින සංස්කෘතික මධ්‍යස්ථාන එහෙම නැත්නම් කලායතන ඒ ආදී ආයතන වලින් කෙරෙන වැඩ කටයුතු වල අතර බහුකාර්ය සංස්කෘතික කේන්ද්‍රයේ ක්‍රියාවලියත් එහි අපේක්ෂිත ප්‍රතිඵලත් කොයි ආකාරයෙන්ද ඔබේ අදහස හැටියට විස්තර කරන්න පුළුවන් වෙන්නේ?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ ගරු මන්ත්‍රීතුමා විමසන්න ඉතා වැදගත් අතුරු ප්‍රශ්නයක්. දැනට පවතින සංස්කෘතික මධ්‍යස්ථාන වලට වඩා වෙනස් තත්ත්වයක් තමයි මේ බහුකාර්ය සංස්කෘතික මධ්‍යස්ථාන හැටියට අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ යෝජනා කළේ. ඇතරම අපි නියාමක මට්ටමේ බහුකාර්ය සංස්කෘතික මධ්‍යස්ථාන අඩුම තරමින් 4ක්වත් දියත් කරන්න තමයි අපේ බලාපොරොත්තුව. විශේෂයෙන්ම යාපනය, නැගෙනහිර, බස්සාහිර වගේම මාතර පළාතටත් අදාළ වෙන විදියට දැනට පවතින සංස්කෘතික මධ්‍යස්ථානවල කාර්යභාරය තමයි ගරු මන්ත්‍රීතුමනි මම කලින් විස්තර කළේ. මේක ඊට වඩා වෙනස් අදහසක්. නිදර්ශනයක් හැටියට අපේ වමනාව වෙන්නේ ඈත පළාත්වල යාපනය වගේ පළාතකින් නිතර දෙවේලේ කොළඹට කලාකරුවන්ට එන්න අමාරුයි. ඒගොල්ලන්ට පුහුණු වෙන්න තැන් නැහැ. ඒ වගේම දැනට තිබෙන සංස්කෘතික මධ්‍යස්ථානවල ආලෝක කරන පද්ධති, ශබ්ද පද්ධති සියල්ල ඒ ආකාරයෙන් ස්ථාපිත වෙලා නැහැ. මේ බහුකාර්ය මධ්‍යස්ථාන අපි සමන්විත කරන්න හදන්නේ මේ සකලවිධ පහසුකම් එක්ක. එතකොට මූලික පුහුණුවීම් සියල්ල තමන්ගේ පළාතේ කරලා සමහර විට තරගාවලියකට අගනුවරට රාජ්‍ය නාට්‍ය උත්සවයට අගනුවරට එන්නට එයාට ලේසි. ඒ නිසා මේ ශබ්ද පද්ධති, ආලෝක කරන පද්ධති, සමහර විට ආහාර පාන සකසා ගන්න පුළුවන් කොටසක් වෙන්න පුළුවන්, රාත්‍රියට නවාතැන් ගන්න සීමිත පිරිසකට පහසුකම් වෙන්න පුළුවන්, මේ සියල්ලෙන් සමන්විත බහුකාර්ය සංස්කෘතික මධ්‍යස්ථානයක් තමයි ගරු මන්ත්‍රීතුමනි මම සහ අපේ රජය අදහස් කරලා තිබෙන්නේ. ආරම්භයක් වශයෙන් ඉන් 4ක්වත් පළාත් 4ක දියත් කරන්න තමයි බලාපොරොත්තු.
ගරු කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය යම්කිසි රටක සමාජයක අධ්‍යාත්මික අභිවර්ධනය සිදු කිරීම අතිශයින් සංකීර්ණ කාර්ය භාරයක්. ඒක කලාවට සෞන්දර්යයට ඉතාමත්ම පහසුවෙන් කළ හැක්කක් කියන එකයි අපේ විශ්වාසය. ඉතින් දැනට ගරු ඇමතිතුමනි රටපුරා පවතිනවා එක්තරා ආකාරයක නාට්‍යශාලා රංගශාලා ඉතාමත්ම බහුල වශයෙන් විවිධ නගරවල පිහිටවලා තියෙනවා. අපි දන්නවා ඒක. දැනට අවුරුදු 30කට පමණ පෙර දශක 3කට පෙර ලංකාවේ තියෙන සියලුම රංගශාලා පිළිබඳ අධ්‍යයනයක් ගැඹුරු හැදෑරීමක් කරපු කෙනෙක් විදිහට මට පොඩි ගැටලුවක් තියෙනවා. අද වෙනකොට මේ රටේ නාට්‍ය ශිල්පීන් රංගන ශිල්පීන් මොන තරම් ඡේදනීය ඉරණමකට පත් වෙලා තියෙනවද කියලා ලංකාවේ මේ වෙනකොට පවතින රංගශාලා නාට්‍යශාලා පිළිබඳව සලකා බලද්දි ඉතින් සමහර විටක සමහර රංගශාලාවලට ඇතුළු වුණාම නේපත්‍යාගාරයක් නැහැ. කරාම තියෙනවා වතුර ජල සම්පාදනය තියෙනවා නමුත් වතුර නැහැ. විදුලි බලය නැහැ. නළුවෙකුට නිළියෙකුට රංගන ශිල්පියෙකුට ඇඳුම් මාර කරගැනීමේ අවස්ථාවක් නැහැ. ස්ථානයක් නැහැ. මේ බඳු දුෂ්කරතා මැද්දේ රටක කලාව අභිවර්ධනය කිරීම අතිශය උකහට කාර්යයක් වෙනවා කියන කාරණය තමයි අපේ විශ්වාසය. ඉතින් දැනට මේ පවතින දුෂ්කරතාව විසඳන්න ඔබතුමා ගන්න ක්‍රියාමාර්ග මොනවද කියන කාරණේ ඉතාම වැදගත් වෙනවා මේ සභාවට පැහැදිලි කළොත්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඇත්තම ගරු මන්ත්‍රීතුමාට මහාචාර්යතුමාට මා ස්තුතිවන්ත වෙනවා. මේ ගරු සභාවේ අවධානය මේ අපේ ශ්‍රී ලංකාවේ කලා සංස්කෘතික ජීවිතය සම්බන්ධව මෙහෙම ප්‍රශ්න කරන එක ගැන ගරු මන්ත්‍රීවරුනි, මේක ඉතා වැදගත් කොටසක් මේ විමසන්නේ තුමා. ශ්‍රී ලංකාවේ නාට්‍යාගාර නාට්‍යශාලා විශාල අර්බුදයකට ගියපු විපාකයක් හැටියට තමයි අප ඉදිරියේ තිබෙන්නේ. ජෝන්දසෙල්ලා සමරු රංගහල මා මිට කලිනුත් සඳහන් කරලා තිබෙනවා ඛේදවාචකයක් හැටියට තියෙන්නේ. නමුත් අපි පටන් ගෙන තිබෙනවා ඒ ප්‍රශ්නය විසඳන්න. කොළඹ තිබෙන අනිත් රංගශාලා වල තත්ත්වයක් බොහෝ දුරට කීපයක් ඇරුණාම එහෙම තමයි. එල්ෆිනිස්ටන් ඒ වගේම ටවර් වගේ රංගහලවල් මේ යටතේ ගැනෙනවා. ඒ වගේම ඔබතුමා සඳහන් කළා වගේ පිටපලාත්වල රංගශාලා හැටියට තැනට පාවිච්චි වෙන්නේ සමහරලාට නගරශාලාව ටවුන් හෝල් එක. ඒවා નિયમિત නාට්‍යාගාර නෙමෙයි. ඒ වගේම සමහර පලාත්වල ආයතනගතව තියෙන ශ්‍රවණාගාර. ඒ ශ්‍රවණාගාරත් නාට්‍යශාලා නෙමෙයි. එනිසා අපි විශේෂයෙන් වටහා ගන්න ඕන එකක් තමයි හැම දෙයකම පොදුවේ හදලා තිබෙන ශ්‍රවණාගාරයක නාට්‍ය පෙන්වන්න බෑ. මේවා විශේෂිත විෂයන්. එනිසා අපේ රජයේ මගේ අමාත්‍යංශයේ අවධානය මේ ගැන විශේෂයෙන් යොමු වෙලා තිබෙනවා. ඔබතුමා සඳහන් කළා වගේ ඒකට යොදවන මහන්සිය හෝ පිරිවැය කිසිසේත් පාඩුවක් වෙන්නේ නැහැ. අපේ රටේ අපේ දරුවන්ගේ කලා සංස්කෘතික ජීවිතය අපට මේක ඇසුරින් තමයි ගොඩනගන්නට වෙන්නේ. ඔබ දන්නවා ජාතික කලා භවන තාමම බැරි වුණා අපට මිනිසුන්ට පාවිච්චි කරන්න පුළුවන් විදියට පිළිසකර කරලා ගන්න. ඒ වගේම ඔබේ ප්‍රශ්නයට වැඩිමනක් විදියට එක වැකියක් මා එකතු කළොත් ජාතික කලා භවන තමයි අපේ රටේ කලා සංස්කෘතික ක්ෂේත්‍රයේ දැවැන්තයන් වටිනා මිනිසුන් මිය ගියාම අවසන් හෝරා දෙක තුන ගත කරන්න පාවිච්චි කරේ. අපේ බලාපොරොත්තුවක් තිබෙනවා ඒක නිවැරදි කරන්න ගරු මන්ත්‍රීතුමනි. නිවැරදි කරනවා කියන එකෙන් මා අදහස් කළේ ඒ සඳහා වෙනම රජයේ අනුග්‍රහය සහිත ඉතා හොඳ මට්ටමේ පාලර එකක් ඒ වෙනුවෙන් වෙන් කරලා ජාතික කලා භවන රටක ජාතික කලා භවන හැටියටම වැඩනිම කරලා ජාතියට දායාද කරන්න. රංගශාලා පිළිබඳ කතාවත් මේ වගේ ඔබ කිව්වා වගේ නිවැරදි ශබ්ද පද්ධති සහ නේපත්‍යාගාරය ඇතුළු සියල්ල සහිතව අඩුගානේ දිස්ත්‍රික්කයකට එබඳු රංගශාලා එකක් හෝ දෙකක් දායාද කිරීමේ වැඩපිළිවෙලක් අපේ තිබෙනවා. ලබන වසරේ අයවැයෙන් මේ සැරේ ආරම්භ කරපු ගමන වඩා විධිමත්ව නිම කරන්නට නැත්තම් සැලසුම් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ විශේෂිත ශේෂ්ත්‍රය මේ සභාවට ඉදිරිපත් කිරීම ගැන.
Question number 3, Honorable Anuruddha Jayaratna, Attorney at Law, to ask. Okay. Number 4, Honorable Padmasri Bandara, to ask the Minister of Agriculture, Livestock, Land and Irrigation.
Karu niyojya kathanayaka thumani man prashne ahanawa.
Savistharathmaka pilithura labha dima niyojya kathanayaka thumani sati dehe kalayak illasinama.
Question number 5, Honorable Dr. Najit Indika, to ask the Minister of Health and Mass Media.
Prashne hana, niyojya kathanayakathumani.
Karu niyojya kathanayakathumani, mama e prashne sati deka kal ganna.
Yeah. Question number 3, Honorable Anuruddha Jayaratna, Attorney at Law, to ask the Minister of Foreign Affairs, Foreign Employment and Tourism.
Niyojya Kathanayakathumani, Anuradha Jayaratna Mantrituma Venuven, Videsha Katayutu, Videsha Rakiya Saha Sanchara Kamathumagen, Angahanawa.
Ekata adala pirithura karana Niyojya Kathanayakathumani, Sabhagatha karanawa.
Questions for oral answers. Questions. Question understanding order 27-2 of the Parliament. The Honourable. Okay.
Karnoja katana ke tumani idhiri veda katitana kaling mang obatuma ge avasare patana va. Mere kaling agamathume ge prashna hana velavedi mantri vore ek pavach karapu Parliament to nagarapana vachana pilibandawa. Mama hitanawa katana ke tumata yomu karala. E sambandhe parikshana karoth hondai kiyala. Mokada mehema වචන පාවිච්චි කරන්න ගියොත් පාර්ලිමේන්තුවේ දිගින් දිගටම පාර්ලිමේන්තුවේ ගරුත්වය තමයි හැල්ලුවට ලක් වෙන්නේ. ඒ නිසා කරුණාකරලා මම ඔබතුමාගේ අවධානය පිළිබඳව යොමු
කරනවා. I shall bring it to the notice of the honorable speaker of the house. Questions under standing orders 27-2 of the parliament, honorable Sajith Premadasa, leader of the opposition.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ ප්‍රශ්නය අහන්නට පෙර මම ස්තුතිවන්ත වෙනවා. ඊයේ දිනේ මම ප්‍රශ්නයක් නැගුවා, විශේෂයෙන් අපේ රටේ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් වෙනුවෙන් විශේෂයෙන් මේ පරාටේ නීතිය නැවතත් වරක් ක්‍රියාත්මක කරන්නට කටයුතු කිරීම පිළිබඳව. ඒකට ප්‍රතිචාරයක් හැටියට අද දින රජය ප්‍රකාශයට පත් කරලා තිබෙනවා මේ පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සීමා සහිතව අවලංගු කරලා තිබෙනවා කියලා ඔය විවිධ මූල්‍ය කණ්ඩායම් වලට. ඉතින් මම විශේෂයෙන් මේ ස්තුතිවන්ත වෙනවා රජයට ඒ පියවර ගැනීම පිළිබඳව. හැබැයි මම ඉල්ලීමක් කරනවා, මේ පරාටේ නීතිය අතීතයව පමණක් නෙවෙයි, විශේෂයෙන්ම ඒ හිඟන අය, ඒ වගේම නොන් පර්ෆෝමින් ලෝන්ස් ක්‍රීඩ් එකේ ඉන්න අයට ඒ අයගේ ණය ප්‍රතිව්‍යුහගත කරගෙන යන්නට ඉදිරියට අවස්ථාවකුත්, ඒ වගේම කාරක ප්‍රාග්ධනය වර්කින් කැපිටල් අනිවාර්යයෙන්ම ලබා දීලා මේ කඩා වැටුණු කර්මාන්ත තියෙනවා 260,000කට වැඩිය, ඒව නගා සිටවන්නටත් මේ පරාටේ නීති අත්හිටවන කාලය තුළ වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කරන්නයි කියලා ඉල්ලීමක් කරනවා. ඒසේ කරමින් මං අද දිනේ ප්‍රශ්නය යොමු කරන්නෙත් විශේෂයෙන්ම වර්තමානයේ උද්ගත වෙලා තිබෙන බරපතල අර්බුදයකට විසඳුම් සෙවීමේ කටයුත්ත වඩාත් ක්‍රමවත්ව විධිමත්ව ක්‍රියාත්මක කිරීම උදෙසා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පෙබරවාරි පළවන දින සිට කැනඩාව, මෙක්සිකෝව සහ චීනයට තීරුබදු පැනවීමක් නිවේදනය කළ අතර එම බදු අනුපාත වෙනස්වීම් මෙරටට ඇති කරනු ලබන බලපෑම් පිළිබඳව මම විසින් මෙම පාර්ලිමේන්තුව හමුවේ 2025-2019 වෙනි දින ප්‍රශ්න කරනු ලැබුවා. ඒ කියන්නේ අත වශයෙන්ම මෙක්සිකෝවට, කැනඩාවට, චීනයට තීරුබදු පැටවීම පමණක් නෙවෙයි, ඒ සිදුවෙන ආරම්භය තුළින් රටේම ලෝකයේම අනිකුත් රටවල් වලට පනවන්නට යන ගෝලීය ප්‍රතිචාරක බදු පිළිබඳවයි මම ප්‍රශ්න කරේ. රජයේ පාර්ශ්වයෙන් මුල සිටම මේ සම්බන්ධව නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කළ අතර පසුගියදා ශ්‍රී ලංකා අපනයනවලට 44%ක ප්‍රතිචාරාත්මක බදු පැනවීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වෙලා තිබේ. ඒ අනුව පහත සඳහන් ප්‍රශ්න මා යොමු කරන අතර ඒ සඳහා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජයෙන් බලාපොරොත්තු වෙනවා. ඇමරිකානු සෙනත් සභාව තුළ ශ්‍රී ලංකා ඇමරිකා මිත්‍රත්ව සංගමයක්, එහෙම නැත්නම් ශ්‍රී ලංකා කෝකස් එකක් තිබේද? එසේ නම් එහි සිටින සෙනත් සාමාජිකින් ප්‍රමාණය කුපමණද? එම සාමාජිකින් කවුරුන්ද? එම සාමාජිකින් නියෝජනය කරනු ලබන්නේ කුමන ප්‍රාන්තද? ඇමරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, එහෙම නැත්නම් හවුස් ඔෆ් රෙප්‍රසන්ටටිව්ස්, ඒ තුල ශ්‍රී ලංකා ඇමරිකා මිත්‍රත්ව සංගමයක්, ශ්‍රී ලංකා කෝකස් එකක් තිබේද? එසේ නම් ඒ සමාජික නියෝජිත මන්ත්‍රී මණ්ඩල ප්‍රමාණය කොපමණද? එම සමාජිකින්ගේ නම් සහ නියෝජනය කරනු ලබන ප්‍රාන්ත කවරේද? මෙම සංගම්වල එමත් නැත්නම් කෝකස්වල සමාජිකින් සම්බන්ධ කර ගනිමින් අප රටේ අපනයනවලට පනවා ඇති 44%ක ප්‍රතිචාරාත්මක බදු ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීමට කටයුතු කර තිබේද? 2025/3/15 කියන්නේ මාර්තු 15 වෙනි දිනේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ ආකාරයට මේ වන විට පත් කර ඇති දූත කණ්ඩායම මෙම ප්‍රශ්නය පිළිබඳව රට වෙනුවෙන් ලබාගෙන තිබෙන ප්‍රගතිය කුමක්ද? මොකද මම මතු කරපු යෝජනාවකට රජෙන් ප්‍රතිචාරයක් ලැබුණා, දූත කණ්ඩායමක් පත් කරයි කියලා. අපි දැනගන්න කැමතියි මේ ප්‍රතිචාරාත්මක 44% බදු ප්‍රශ්නයට රට වෙනුවෙන් මේ කමිටුව ලබාගෙන තිබෙන ප්‍රගතිය කුමක්ද? මෙම දූත කණ්ඩායම ඇමරිකාවට පිටව ගොස් මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා පවත්වන ලද සාකච්ඡාවන් කවරේද? කුමන ආයතන සමග, කුමන පුද්ගලයින් සමග, කුමන කණ්ඩායම් සමග සාකච්ඡා පවත්වන ලද්දේද? ඒවායේ ප්‍රගතිය කුමක්ද? මෙම බදු ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා රජයේ වැඩපිළිවෙල කුමක්ද? ඒ සම්බන්ධව මෙම පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරන්නේද? මෙම ගැටලුවට කෙටි, මධ්‍යහා, දිගුකාලීන විසඳුමක් වශයෙන් අපනයන ගමනාන්තයන් විවිධාංගීකරණයට රජය ගෙන ඇති ප්‍රායෝගික පියවර කවරේද? රටට ගලා එන ඍජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කරන්නට රජය කටයුතු කරන්නේ කෙසේද? යම් හේකින් ප්‍රතිචාරාත්මක බදුවලින් රටේ අපනයනවලට ආර්ථික වර්ධනයට හානියක් සිදුව හොත් 2028 IMF විදේශ ණය, එවැගේම ජාත්‍යන්තර ස්වෛරී බැනුම් කර ණය හිමියන්ට ඒ ණය ගෙවීමේ එකඟතාවය සංශෝධනය කිරීමට කටයුතු කරන්නේද? මම මතක් කරන්න කැමති විශේෂයෙන්ම රජයේ අවධානය සඳහා ඊයේ දිනේ IMF එකේ නව නියෝජිතවරයා හමු වුණු අවස්ථාවේ අපි ඉල්ලීමක් කරා, මේ වගේ හානියකට අපේ රට ලක් වුණොත් අපිට 2028 ණය ගෙවීමේ ගැටලුවදී අපි ලොකු අමාරුවක වැටෙනවා. මොකද අපි 5%ක ආර්ථික වර්ධන වේගයක් නඩත්තු කරන්නට ඕන. ඒ වගේම ඉහළ රාජ්‍ය ආදායම් ප්‍රතිශතයක් නඩත්තු කරන්නට ඕන. ඉතින් රජයෙන් මම අහන්න කැමතියි, ඔබ සැලසුම් සකස් කරගෙන සිටිනවද? දැන්වත් IMF එකත් එක්ක සාකච්ඡා කරලා 2028 ණය ආපහු ගෙවන වැඩපිළිවෙල වෙනස් කරගෙන, ඔබතුමාට උදව්වක් හැටියට මම කියන්නේ, IMF එක මුලදි කිව්වේ 2033 ණය ගෙවුවම ප්‍රමාණවත් කියලා. ඒක එයයි ලිඛිතවම දැනුම් දීලා තියෙන. ඉතින් මම අහන්න කැමතියි ඒකටත් ඔබ යම්කිසි විසඳුමක් නිර්මාණය කර තිබෙනවා. ස්තුතියි.
Honorable Deputy Minister of Foreign Affairs.
Honorable Deputy Speaker, the questions that were raised are multidisciplinary and multisectoral, and also the government of Sri Lanka has appointed the multisectoral committee which is looking into this. So in order to address these questions in a formal manner, we require more time. So in days to come, we will be able to answer these questions formally. Thank you.
Yes, Honorable Member. Yes, yes.
Excuse me.
Honorable Sajid Premadas, yes.
ගරු නියෝජකතානායකතුමනි, මම ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒවට උත්තර බලාපොරොත්තු වෙමිදී සමහර අවස්ථාවල රජයේ ඇමතිතුමන්ලා යෝජනා කරනවා කල් අවශ්‍යයි කියලා. ඉතින් ඒ සාධාරණේවට මම කවදාවත් තර්ක විතර්ක කරන්නට ඇවිල්ලා නැහැ. නමුත් මම ඔබතුමාට මතක් කරන්න කැමතියි මේ ප්‍රශ්නය උද්ගත වෙනවයි කියන එක අපි දැනගත්තේ ඇත්ත වශයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පත් වුණා පස්සේ, ඒ කියන්නේ ගිය අවුරුද්දේ. මොකද ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ තිබුණේ මේ ප්‍රතිචාරක බදු මුළු ලෝකයටම පැනවීම. මම අහන්නේ බොහොම පැහැදිලි ප්‍රශ්නයක්. මොකද ඔබතුමාට කියන්න කැමති මම මේ සෙනට් සභාවේ ඉන්න ශ්‍රී ලංකා කෝකස් එක, House of Representatives එකේ ඉන්න ශ්‍රී ලංකා කෝකස් එක ගැන මේ ප්‍රශ්නය අහන්නේ වැදගත් හේතුවක් නිසා. මොකද මේ සෙනට් සභිකීන්ට පුළුවන්, මේ House of Representatives එකේ ඉන්න සභිකීන්ට පුළුවන් විශේෂයෙන්ම ඒ අයගේ ව්‍යවස්ථාමය බලතල පාවිච්චි කරලා මේ අත්නෝමතිකව පනවන බදු පිළිබඳව අපේ රටට පුළුවන් නම් ඍජුව ඒ සෙනට් සභිකීන්, ඒ House of Representatives එකේ නියෝජිතින් දැනුවත් කරලා ඒ යම්කිසි සාකච්ඡාමය ක්‍රියාදාමයක් යන්නට පුළුවන් නම් ඇත්ත වශයෙන්ම අපිට ලොකු ප්‍රගතියක් ලබන්න පුළුවන්. මම ඔබතුමාගේ දැනගැනීමට කියන්න කැමති මේ මොහොත වන විට රිපබ්ලිකන් පක්ෂයේ ඩෙමොක්‍රටික් පක්ෂයේ ඔබතුමාට උදව්වකට මම කියන්නේ මේ දෙගොල්ලොම එකහුව වෙලා දැන් සෙනත් සභාවේ ගේන්න හදනවා. මට විනාඩියක් මේක කතා කරන්න දැන් විනාඩියයි. නැත්නම් තප්පර 30ක් දෙන්න. ගරු සභානායකතුමා මට
Honorable Deputy Minister has told you that he needs a little time. He is leader of the House. Honorable leader of the House.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා ප්‍රශ්නයක් ඇහුවා. ඒකට ගරු විදේශ නියෝජ්‍ය අමාත්‍යතුමා පිළිතුරු ලබා දුන්නා කාලය අවශ්‍යයි කියලා. ඒ ප්‍රශ්නය විදේශ අමාත්‍යාංශයට පමණක් නෙමෙයි, තවත් අමාත්‍යාංශ දෙකකට සම්බන්ධයි. ඒ නිසා මේ පිළිබඳව බිස්නස් කමිටියකදී අපි පැහැදිලි දැනුම් දුන්නා 27 ප්‍රශ්නවලදී අර ප්‍රශ්න සංකීර්ණ වෙනවා නම් මල්ටි සෙක්ටර් මේ මිනිස්ට්‍රියල් විදිහට යනවා නම් අපිට යම් කාලයක් අවශ්‍ය වෙන බව මම හිතන්නේ. ඒ පැහැදිලි කිරීම එතුම කළා. අද තිබෙනවා වැට් පිළිබඳ විවාදය, ආර්ථික පිළිබඳ විවාදයක්. විපක්ෂ නායකතුමාට ඕන මන්ත්‍රීවරයෙක්ට එකෙදිද අදහස් දක්වන්න පුළුවන්. මම හිතනවා එතෙන්දී එතුමගේ උපදෙස් ලබා දුන්නා නම් අපිට ඒවා ප්‍රයෝජනට ගන්න පුළුවන්. මේ අවස්ථාව අපි හිතනවා 27 යටතේ ඒ සීමා තුන තිබුණා නම් හොඳයි. මොකද මේ හැම දෙයකින්ම සභාවේ අනිත් අයගේ ආයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් ඔබතුමාට තිබෙනවා. පාර්ශ්වයේ නගර මන්ත්‍රීවරයෙකුට විතරක් නෙමෙයි.
Honorable leader of the opposition, we shall move forward. Yes.
විශේෂයෙන් මම
කියන්නේ he has got your message honorable leader of the opposition.
සුබ දෙයක් කියන්න යන්නේ පොඩක් අහගෙන අවබෝධයක් කරගන්න. මේක මේ ප්‍රශ්න ගැන කතා කරනකොටත් බාධා කරන්නේ මීට ඉස්සෙල්ලා. ඒකද කරුණාකරලා මේකට අවස්ථාවක් දෙන්න. තප්පර 30යි ඉල්ලන්නේ.
Honorable leader of the house.
ගරු නියෝජ්‍ය කතානායකතුමා මම දැනගන්න කැමැතියි 27-2 යටතේ මේ මේක විවාදයක් කරගන්න ඔබතුමා අවසර දෙන්නේ මොන ස්තර නියෝගය යටතේද කියලා.
Here leader of the opposition, we may not make this a point of a debate, a topic of a debate. You have made a suggestion, I think. Here, Honorable Deputy Minister of Foreign Affairs, I got your suggestion. Okay, can you please make it very short, please?
රටටත් රජයටත් ජනතාවටත් උදව්වක් කරන්න හදන්නේ මේ වෙන විට ඩෙමොක්‍රටික් පක්ෂයේ සහ රිපබ්ලිකන් පක්ෂයේ සෙනත් සභිකයින් අලුත් නීතියක් ගේන්න හදනවා ජනාධිපතිවරයාට, ඒ කියන්නේ ඇමරිකානු ජනාධිපතිවරයාට අත්නෝමතිකව ප්‍රතිචාරක බදු පැනවීම සීමා කරන්න. ඉතින් මගේ යෝජනාව ඔබතුමන්ලා ඒ සෙනත් සභිකයින් සහ House of Representatives නියෝජිතින් එක්ක සාකච්ඡාවකට
ඉක්මනින්ම යන්න කියලා ඉන්නවා. You had mentioned this previously too. Can we proceed please?